ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ, ඔන්න මේ සෝදානම ඔබේ ගුරු ගෙදරින් 10-11 ශ්‍රේණි සඳහා ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය පාඩම ඔබ වෙත ගෙන එන්නට. පාඩම කියලා දෙන්න ඇවිත් ඉන්නේ බදුල්ල මධ්‍යම හා විද්‍යාලයේ SJM ධනපාල ගුරුපියාණන්.
ආදරණීය දුවේ පුතේ, ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරමි. අද දවසේ සුපුරුදු පරිදි අපි බලාපොරොත්තු වෙන්නේ 11 ශ්‍රේණිට අදාළව ව්‍යාපාර හා ගිඩුම් කරන විෂයේ මූලික තත්ත්ව ප්‍රකාශන කියන පාඩම සම්බන්ධයෙන් ඔබත් එක්ක සාකච්ඡා කරන්න. එතකොට අපි අන්තිමන කරපු පාඩමේදී අපි සාකච්ඡා කරා ව්‍යාපාරයකට අදාළව ශේෂ පිරික්සුමක් සකස් කරයින් පස්සේ ඒ ශේෂ පිරික්සුමේ තිබුණු ආදායම් හා වියදම් ගිණුම් පදනම් කරගෙන මූලික තත්ත්ව ප්‍රකාශනවලදී දලලාභය හා ශුද්ධලාභය සෙවීම සඳහා විලඳහා ලාභාලාභ ප්‍රකාශනයක් අපි සකස් කරගත්තා. ඊට පස්සේ ශේෂ පිරික්සුමේ තවදුරටත් ඉතුරු වෙලා තියෙන්නේ වත්කම් ගිනුම්, වගකීම් ගිනුම් සහ හිමිකම් ගිනුම් පමණ. මෙන්න මේ වත්කම්, හිමිකම් හා වගකීම් ගිනුම් වල ශේෂ පදනම් කරගෙන ඊළඟ මූල්‍ය ප්‍රකාශනය වන මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් අපි සකස් කරනවා. කියන්නේ ව්‍යාපාරයේ කිසියම් දිනකට මූල්‍ය තත්ත්වය කෙබඳු ආකාරයේ තියෙනවද කියලා බැලීම තමයි එයින් අපේක්ෂා කරන්නේ. ඒ අනුව මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයකින් අපි බලාපොරොත්තු වෙන්නේ කිසියම් වර්ෂයක් සඳහනුව කිසියම් දිනකට, ඒක සුවිශේෂී වශයෙන් ඔබ මතක තියාගන්නට ඕනේ. අර ලාභලාභ ප්‍රකාශනයක් අපි සකස් කරේ මූල්‍ය වර්ෂයක් සඳහා. ඒකෙන් ජනවාරි මාසයේ පළවෙනිදා සිට දෙසැම්බර් මාසයේ 31වෙනිදා වශයෙන් ඊවාගේ වර්ෂයක් කිසියම් කාල පරිච්ඡේදයක් පදනම් කරගෙන. නමුත් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් පිළියෙල කරන්නේ කිසියම් දිනකට, කියන්නේ ව්‍යාපාරයේ ආරම්භයේ සිටම ඒ අදාළ දිනේට තියෙන වත්කම් සහ වගකීම්, හිමිකම් දක්වන ප්‍රකාශනයක් තමයි මූලික තත්ත්ව ප්‍රකාශනය කියලා කියන්නේ. එතකොට විවිධ පාර්ශ්වයන්ට, ව්‍යාපාර හිමිකරුවන්ට, මූල්‍ය ආයතනවලට, නැහිමියන්ට මේ මූලික තත්ත්ව ප්‍රකාශනයේ දිහා බැලලා ඉවරලා යම් යම් තීරණ ගැනීමට හැකියාවක් තියෙනවා. එතකොට අපි ඔබට මතක ඇති වත්කම් සමානයි හිමිකම් දන වගකීම් කියන ගිණුම් කරන සමීකරණේ එතනින් තමයි අපි මේ ආරම්භ කරේ. 10 ශ්‍රේණියේදී ඔබ මතක ඇති වත්කම් සමානයි හිමිකම් දන වගකීම්. මෙන්න මේක නැවත වාරයක් තහවුරු කිරීමක් තමයි අපි මූලික තත්ත්ව ප්‍රකාශනයකින් අවසාන වශයෙන් අපේක්ෂා කරන්නේ. ඒ අනුව අපි නැවත පොඩි අවධානයක් යොමු කරමු. ව්‍යාපාරයක වත්කමක් කියන්නේ මොකක්ද? වත්කමක් කියන්නේ මොකක්ද? එතකොට අතීත ඝනදිනුවක ප්‍රතිඵලයක් වශයෙන් අනාගතයේදී ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභ ගලා ඉන්නා වූ ව්‍යාපාරයේ විසින් පාලනය කළ හැකි සම්පත් වත්කම් කියලා කියනවා. එතකොට සුවිශේෂී මේ ලක්ෂණ තුන මතක තියාගන්නට ඕනේ. අතීත ගණදෙනුවක ප්‍රතිඵලයක් වීම, අනාගතයේදී ව්‍යාපාරයට ප්‍රතිලාභ ගලා ඉන්නා වූ මාර්ගයක් වීම සහ ව්‍යාපාරයේ විසින් පාලනය කළ හැකි සම්පත් ව්‍යාපාරයක වත්කම් කියලා අපි සැලකනවා. ඒ අනුව ව්‍යාපාරයක මේ තියෙන වත්කම් අපි ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් යටතේ දක්වනවා. ජංගම නොවන වත්කම් සහ ජංගම වත්කම් කියලා අපි කොටස් දෙකකට වෙන් කරනවා. එතකොට ජංගම නොවන වත්කම්, ජංගම නොවන වත්කම් කියලා කියන්නේ වසරකට වැඩි කාලයක් තුල ව්‍යාපාරයට ප්‍රතිලාභ ලබා දෙන, අර අපි කලින් මතක් කරපු විදිහ වත්කම්. ඉඩම් ගොඩනැගිලි, ලීබඩු, යන්ත්‍ර, මෝටර රත, මෙන්න මේ වාගේවා වසරකට වැඩි කාලයක් සඳහා ව්‍යාපාරයට ප්‍රතිලාභ ලබා දෙනීම. එතකොට මේ ස්ථාවර තැන්පතුත් වසරකට වැඩි නම් ඒවත් අපි ජංගම නොවන වත්කම් වල ඒ පහතින්ම සඳහන් කරලා තියන්නට ඕන. ඊට පස්සේ මේ ජංගම වත්කම් කියන්නේ වසරකට අඩු කාලයක් තුළ බලපෑමක් ඇති කරන, වසරකට අවසාන බඩු තොගය, වෙළඳ ණය ගැතියෝ, ස්ථාවර තැන්පතු මාස 6කට වගේ කාලයකට දාලා තිනවා, බැංකුවේ මුදල් සහ අතැති මුදල් නිදසුන වශයෙන් අපිට ගන්න පුළුවන්. එතකොට මේක හොඳින් මතක තියාගන්නට උනේ මූලික තත්ත්ව ප්‍රකාශනයේක ජංගම වත්කම් ඇතුළත් කිරීමේදී අපි ද්‍රවශීලතා පදනම සැලකිල්ලටගෙන ඒවා ඇතුළත් කිරීම සාමාන්‍ය සම්ප්‍රදායක් වෙලා තියෙනවා. එතකොට ආදරණීය දරුවනි, මොකක් මේ ද්‍රවශීලතා පදනම? කියන්නේ ද්‍රවශීලතාවය කියලා අපි හඳුන්වන්නේ කිසියම් වත්කමක් මුදල් තත්ත්වයට පත් කිරීම සඳහා දරණ පිරිවැය පදනම් කරගෙන තමයි යන්නේ. ඒතරේ යනුව බැලුවෙන් පස්සේ වත්කමක් මුදල් බවට පත් කිරීමට කියන්නේ පිරිවැයකින් තොරව කියන්නේ 100%ක්ම ද්‍රවශීලතාව ගණදෙනු කළ හැකි මට්ටමේ තියෙන. එතකොට මොකක්ද මුදල්? එනිසා ද්‍රවශීලතාවයෙන් අඩුවත් කමින් සිට ද්‍රවශීලතාවය වැඩිවත් කම දක්වා එහෙම අපි පිළිගැස්සුවෙන් පස්සේ අවසාන බඩුතොගය කියන්නේ ද්‍රවශීලතාවය අඩුයි. ඒක මුදල් බවට පත් කරන්න නම් ඒ බඩුතොගය විකුණලා මුදල් ගත යුතු වෙනවා. ඊට පස්සේ ණය ගැතියෝ කියන්නේ මුදල් ලැබෙන්න පුළුවන්, නොලැබෙන්න පුළුවන්, ඒ වගේ ගත්තයින් පස්සේ ද්‍රවශීලතාවයෙන් වැඩිම වත්කම ලෙස අපි සලකන්නේ අතැති මුදල්. ඒ විදිහේ ද්‍රවශීලතාවය කියන්නේ මොකක්ද? ඒ වත්කම මුදල් බවට පරිවර්තනය කිරීම සඳහා දරණ පිරිවැය පදනම් කරගෙන, කාලේ පදනම් කරගෙන තමයි මේ වත්කම් පෙළගස්වන්නේ. එතකොට ඒ අනුව මේ ක්‍රියාකාරකම් පහ ඔබේ පෙළ පොතේ ක්‍රියාකාරකම් පහ යටතේ දීලා තියෙනවා බලන්න. යන්ත්‍ර හා උපකරණ, ලීබඩු, ඉතිරි බඩු තොගය, වෙළඳ ණය ගැතියෝ, අත ඉතිරි මුදල්, මෝටර රථ, බැංකුවේ ඉතිරි මුදල්, ලැබිය යුතු ආදායම, ලැබිය යුතු ආදායමක් ජංගම වත්කම්. ඉතින් මේවා අපි අර කියපු ආකාරයට ඔබට අවබෝධය තියෙන්නට උනේ ජංගම වත්කම් මොනවාද, ජංගම නොවන වත්කම් මොනවාද කියලා ඉවරලා පිළිගැස්වීමක් කරන්න. ඊට පස්සේ ඊළඟ එක තමයි මූලික තත්ත්ව ප්‍රකාශනයේ අපි ඇතුළත් කරන වැදගත්ම අංගයක් තමයි හිමිකම. හිමිකම ඉතින් පසු කලිමුත් අපි මේක මතක් කරලා තිනා හිමිකම අයිතිකරුට හිමිවන සම්පත් ප්‍රමාණය. සරලව ගත්තොත් අයිතිකරුට හිමිවන සම්පත් ප්‍රමාණය. ඉතින් අපි මතක් කරලා ඇති ඒ ආරම්භ වශයෙන් ඔහුගේ ප්‍රාග්ධනය තමයි එතන හිමිකම වෙන්නේ. එතකොට යම් අවස්ථාවකදී ව්‍යාපාරයේ ශුද්ධ ලාභයක් ලැබුවා නම් ඔහුගේ හිමිකම වැඩි වෙනවා. ශුද්ධ ලාභයක් ලැබුවා නම් හිමිකම වැඩි වෙනවා. අලාභයක් ලැබලා තියෙනවා නම් හිමිකම අඩු වෙනවා. ඒ නිසා ඒ වගේම තමයි තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා ව්‍යාපාරයෙන් මුදල් හෝ භාණ්ඩ අරගෙන තියෙනවා නම් ඔහුගේ හිමිකම අඩු වෙනවා. ඒවා අපි ගැනිලි කියලා සඳහන් කරනවා. ඉතින් මේ පිළිබඳවත් ඔබට දුන්නොත් යම් කිසි තොරතුරු ටිකක් දුන්නොත් ආරම්භක ප්‍රාග්ධනි මෙතනද නිදසුනක දීට තියෙනවා. ඊපස් මුදල් ගැනිලි රුපියල් 12000ක්, භාණ්ඩ ගැනිලි 8000ක්, කාලච්ඡේදය තුල ලාභේ. ඉතින් අපි මේ විදිහට බැලුවෙන් පස්සේ ආරම්භක ඒ ප්‍රාග්ධනීට සුද්ධ ලාභේ එකතු කරන්න. සුද්ධ ලාභේ එකතු කරලා ගැනිලි මුදල් ගැනිලි සහ භාණ්ඩ ගැනිලි වශයෙන් 20000යි මේක අඩු කරයින් පස්සේ තමයි වර්ෂයේ අග අවසාන දිනට ඔහුගේ හිමිකම රුපියල් 180000ක් වශයෙන් දීලා තියෙන්නේ. ඒ අනුව ක්‍රියාකාරකම් 6 කියන අභ්‍යාසයේ ඒ විදිහේ මේ තොරතුරු ටික ඇතුළත් කරලා ඔබට පුළුවන් ඒ අභ්‍යාසවල නියැලෙන්නට. කියන තොරතුරු ටික බලන්න. ආරම්භක ප්‍රාග්ධනයක් තියෙනවා. වර්ෂය තුල ඉපයු සුද්ධ ලාභය. ඊට පස්සේ මුළු ගැනිලි ප්‍රමාණය අපෙන් අහන්නේ. එහෙනම් 6:30 දිනට සුදීර්ඝයේ ව්‍යාපාරයේ හිමිකම කොච්චර. ඊට පස්සේ ප්‍රධානම අංගයක් තමයි වගකීම්. වගකීම්. එතකොට වගකීම කියන්නේ මොකක්ද? අතීත ගනුදෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක් වශයෙන් ව්‍යාපාරයේ විසින් ගෙවිය යුතු වටිනාකමක්, බාහිර පාර්ශවයකට ගෙවිය යුතු වටිනාකමක් තියෙන නම් ඒක අපි වගකීමක් කියලා සැලකනවා. 10 ශ්‍රේණියේ ඔබ මේක අධ්‍යයනය කරපු කොටසක්. එතකොට එහෙනම් මොනවාද මේ? ඒතර වගකීමුත් අර විදිහටම ජංගම නොවන වගකීම් සහ ජංගම වගකීම් වශයෙන් අපි ප්‍රධාන ශීර්ෂ දෙකක් යටතේ තමයි මූලික තත්ත්ව ප්‍රකාශනයේක විතරතුරු ඇතුළත් කරන්නේ. එතකොට එතනදී මේ බැඳීම කියන්නේ ව්‍යාපාරයේ වගකීම වසරකට වැඩි කාලයක් සඳහා බලපානවා නම් ඒක ජංගම නොවන වගකීමක්. දැන් බැංකු ණයක් ඉතින් වසරකට වැඩි කාලයක් තුල වාරික වශයෙන් ගෙවිය යුතු නම් ඒ බැංකු ණය ජංගම නොවන වගකීම. උකස් ණය යම්කිසි දීපලක් උකසට තියලා ඉවරලා අපි ණය අරගෙන తీරනා ඒව තමයි උකස් ණය කියලා කියන්නේ. ඉතින් ඒ වගේම තමයි අර ද්‍රවශීලතාවය පදනම් කරගෙන තමයි ජංගම වගකීම් මේක ඇතුළත් කරන්නේ. එතකොට ද්‍රවශීලතාවය අඩුවත් කමේ සිට වැඩිවත් කම වැඩි වගකීම දක්වා මේක ඇතුළත් කරන්නට ඕනේ. ඒ අනුව වෙළඳනාය හිමියෝ ගෙවිය යුතු කඩකුලි, ගෙවිය යුතු රක්ෂණ ගාස්තු, ගෙවිය යුතු ණය පොලිය යන ආදි වශයෙන් නිදසුනක් හැටියට ගත්තොත් එහෙම ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ අනුව ප්‍රධාන වශයෙන් මූලික තත්ත්ව ප්‍රකාශනයේක ඇතුළත් කරන තොරතුරු ටික ආකෘතියක් හැටියට ඔබ පෙළපොතේ මේ පානුට අදාළව ලබලා දීලා තියෙනවා. එතකොට මේ ආකෘතිය අපි කියන්නේ සිරස් ආකෘතිය. කියන්නේ අර කලින් ලාභාලාභ ප්‍රකාශනයේ හදුවා වගේම මූලික තත්ත්ව ප්‍රකාශනයත් මේ සිරස් ආකෘතියක් භාවිත කරමින් සකස් කරන ආකාරය තමයි මේ දීලා තියෙන්නේ. එතකොට ඉහතින්ම ඉතා නිවැරදිව පිළිවෙලට ව්‍යාපාරේ නම ඇතුළත් කරන්නට ඕනේ. එතන දෙවෙනි රූලේ මෙන්න මේ දිනට අපි හිතමු 2020 දෙසැම්බර් මාස 31 දිනට. එතකොට අර වර්ෂයක් නෙවෙයි මුලින් සඳහන් කරපු දේ දෙතන තියෙන්නේ මෙන්න මේ දිනට මූලික තත්ත්ව ප්‍රකාශනය. ව්‍යාපාරේ නම දැම්ම ඊට පස්සේ අදාළ වර්ෂයේ අවි අගිනුම් හදන දිනේ එතන වර්ෂයක් සඳහන් වෙයි මෙන්න මේ දිනට. එතට අර ශීර්ෂ ටික දාන්න. ජංගම නොවන වත්කම් මුලින්ම ජංගම නොවන වත්කම් ටික ඇතුළත් කරලා ඒක එකතුව දෙවෙනි තීරුවට ගන්න. ජංගම වත්කම් ටික ඇතුළත් කරලා ඒ එකතුව දෙවෙනි තීරුවට ගන්න. එතකොට මේ දෙකේ එකතුව තමයි මුළු වත්කම්. ඒ ව්‍යාපාරයේ සතුව ඒ දිනට තියෙන මුළු වත්කම් ප්‍රමාණය. ඊට පස්සේ හිමිකම් මහවගකීම්. තොර ආරම්භක ප්‍රාග්ධනෙ අපි 21යි 1 දිනට ප්‍රාග්ධනෙ. ඒ ප්‍රාග්ධනෙට එකතු කරන්න සුද්ධලාභේ. මේ වෙන විටත් ඔබ දන්නවා සුද්ධලාභේ ගණන කරලා තියෙනවා. සුද්ධලාභයක් නම් එකතු කරන්න. උදට මතක තියාගන්න ව්‍යාපාරේ ලබා තියෙන සුද්ධලාභයක් නම් අනිවාර්යයෙන්ම අඩු කළ යුතුයි. ඉතින් ලාභයක් එකතු කරනවා නම් අලාභය අඩු වෙනවා. අලාභය නිසා ඔහුගේ හිමිකම අඩු වෙනවා. ඉතින් විටින් විට අවස්ථාවලදී ශුද්ධ අලාභයක් එන ස්වරූපේ අභ්‍යාස නැත්නම් ගණන් දීලා තිබුණා විභාගවලදී. ඒතර ළමයාට සමහරවිට අර නිකන් අවබෝධයක් නැතුව පුරුද්දට වාගේ හදාගෙන තිබුණා නම් ඒ වාගේ ළමයා අතර වැරදි දක්නට ලැබුණා. මොකද අලාභයත් එකතු කළා තියෙනවා. ඒතර වැරදි. ලාභයක් එකතු කරනවා නම් අනිවාර්යයෙන්ම අලාභය අඩු කළ යුතුයි. කියනක අවබෝධින් කරන ළමයාට මේක පැහැදිලි. ඊට පස්සේ ගැනිලි. ඔහු ව්‍යාපාරයෙන් පෞද්ගලික ප්‍රයෝජනය සඳහා මුදල්ලෝ බහණ්ඩ අරගෙන තිබුණා නම් ඒවා අපි ගැනිලි වශයෙන් ඔහුගේ හිමිකමෙන් අඩු විය යුතුයි. ඊට පස්සේ ඒ ශුද්ධ ප්‍රමාණය දෙවෙනි තීරුවට ගන්නවා. ඊට පස්සේ ජංගම නොවන වගකීම තීරණ නම් වසරකට වැඩි කාලයක් සඳහා බලපාන බැංකු ණයක් වැනි දෙයක් තීරණ නම් ඒක දෙවෙනි තීරුවට ගන්න. ඊට පස්සේ ජංගම වගකීම යටතේ නැහිමියෝ ගෙවිය යුතු වියදම් කියන්නේ අනාගතේ ව්‍යාපාරේ මොන හරි ගෙවන්න වියදමක් තීරණ නම් ඔක්කොම විදුලි වියදමක් වෙන්න පුළුවන් වරිපණම් වෙන්න පුළුවන් රක්ෂණ ගාස්තුවක් වෙන්න පුළුවන් මේ කුමක් හෝ ගෙවීමක් නම්. ඊට පස්සේ මෙතන ජංගම වගකීමක් හැටියට තියෙන බැංකු අයිරාවක්. අපි දරුවන් දන්නවා බැංකු අයිරාවක් කියන්නේ මොකක්ද? බැංකු අයිරාවක් කියන්නේ මොකද්ද? ඕඩී එකක් කියනවා භාවිතයේදී. ඕවඩ්‍රාෆ්ට්. ඒතර මේ බැංකු අයිරාවක් කියලා කියන්නේ ජංගම ගිණුමේ ඇති මුදල් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයකට ව්‍යාපාරයෙන් චෙක්පතක් ලිව්වොත් ඒ ගෙවීමට අදාළව චෙක්පතක් ලිව්වොත් එතකොට බැංකුව ඒ ගනුදෙනුකරුගේ විශ්වාසය මත බැංකුව විසින් ඒ චෙක්පතට මුදල් ගෙව්වොත් බැංකු ගිණුමේ අපිට වාසිදායක ශේෂය බැර ගෙව්වෙන් පස්සේ අර පැත්ත වැඩි වෙනවා. අර ශේෂය වැඩි වෙනවා. අන්න ඒකට තමයි කියන්නේ බැංකු අයිරාව. පසුව මුදල් ගෙවන්නට ඕනේ. එතකොට සාමාන්‍යයකට පොලියකුත් අය කරනවා. ඉතින් ඒ අනුව මේ අභ්‍යාසයේ දීලා තියෙනවා. එතකොට මේ නව නිර්දේශයට පෙර මේ මූලිතත්ව ප්‍රකාශය හැඳින්වුවේ ශේෂපත්‍රය කියලා. මූලිතත්ව ප්‍රකාශනය කලින් හැඳින්වුවේ ශේෂපත්‍රයක් කියලා. ඉන්ද්‍රී ශේෂපත්‍රයේ පිළියෙල කරේ බොහෝ විට තිරස් ආකාරයට. එනෝ එක පැත්තක වත්කම් අනිත් පැත්තේ වගකීම් වශයෙන්. මොොත් නව කෘතිය අලුත් නිර්දේශයට අනුව අපි සකස් කරන්නේ සිරස් කිලිම් පල්ලෙහාට හදන්නේ. අලි පැති දෙකකට තමයි මේක සකස් කරේ. ඉතින් දුවේ පුතේ ක්‍රියාකාරකම් 8 යටතේ මේ මූලිකත්ව ප්‍රකාශනයේක මේ වත්කම් වගකීම් හිමිකම් ඔබ නිවරදිව අවබෝධ කරගෙන තියෙනවාද කියලා බැලීම තමයි අපේක්ෂා කරමින් මේ අභ්‍යාසය ලැබලා දීලා තියෙන්නේ. ඒක හොඳින් මේ බලලා ඒ ක්‍රියාකාරකම් ටික කිරීම තුළින් තමයි ඔබට මේ අවබෝධය ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ අනුව මේ වත්කම් වගකීම් හඳුනා ගැනීමෙන් පසුව ක්‍රියාකාරකම 10 යටතේ ඒකේ අවසාන වශයෙන් දීලා තිනවා ශේෂ පිරික්සුමක්. ඒ ශේෂ පිරික්සුමෙන් බලන්නේ අවසාන දීලා තිනවා 12-31 අවසන් වර්ෂය සඳහා ලාභ හෝ අලාභ ප්‍රකාශනය. අපි කලින් මතක් කරා ඔබේ දැනුම පදනම් කරගෙන ලාභ හලා ප්‍රකාශනයක් ඔබ පිළියෙල කරන්නට ඕන. ඒ වගේම ඒ දිනට අදාළ මූලික තත්ත්ව ප්‍රකාශනය පිළියෙල කරන්නට ඕන. ඉතින් නමුත් විභාගයේදී මෙතනින් තව ටිකක් ඉස්සරහට ගිහින් මේ ගැලපුම් සටහන් අපිට ලබා දෙනවා. ගැලපුම් සටහන් ලැබලා දෙනවා. ඒ ගැලපුම් සටහන් උපයෝගී කරගෙන කියද මේ වෙනකොට අපි බැලුවේ කිසිම ගැලපුම් සටහනක් නැතුව දීලා තියෙන ශේෂ පිරික්සුමේ තොරතුරු අරගෙන ලාභලාභ ප්‍රකාශනයත් මූලික තත්ත්ව ප්‍රකාශනයත් පිළියෙල කරා. නමුත් අපෝ සාමාන්‍ය පෙළ විභාගයේදී මේ විෂයට මේ විදිහ ගණනක් මෙතෙක් හැමදාම දීලා තිනවා. يعني පළවෙනි ප්‍රශ්න පත්‍රයේට දීලා ඉතනමුත් ප්‍රශ්න පහක් අහනවා. ඊළඟ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේදී එකක් දෙනවා. අනිවාර්යයෙන්ම ඔබ ඒක සකස් කළ යුතු හදන්න තියෙන එකක්. ඒකට ඒ අනුව මේ ගැලපුම් සටහන් සම්බන්ධයෙන් අවබෝධයක් තියෙන අපිට අද දවසේ ලැබිලා තියෙන කියන අවස්ථාව වෙලාවත් එක්ක අපි කෙටියෙන් අපි ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ගැලපුම් සටහන් කියන්නේ මොකක්ද? කියන්නේ ව්‍යාපාරයක සිදුවන මේ ගණදිනු දිට්ඨි සටහන් මූල ධර්මයේ පදනම් කරගෙන අපි ගිනුම් වල ඇතුළත් කරනවා. ඒ ගිනුම් වල ඇතුළත් කරුවන් පස්සේ ඇතම් ගණදිනු ඒ ගිනුම් කාල පරිච්ඡේදයට සීමා නොවි ඉදිරියටත් බලපාන ගණදිනු සිදුවෙන්නට පුළුවන්. ඉදිරි ගිනුම් වර්ෂයට අදාළව යම්කිසි බලපෑමක් ඇති වෙන එකක් වෙන්න පුළුවන්. මෙන්න මේ නිසා ඒ ගිනුම් වර්ෂයට අදාළව ඒ වියදම් ඒ ආදායම් මේ ඉවත්කම් මේවා ගැළපිය යුතුය. යන්නේ මොනවාද? මූලික ප්‍රකාශන වල යොදාගත යුතු නිවැරදි යගය ලැබෙනසේ සිදු කළ යුතු වෙනස්කම් වලට අපි කියනවා ගැළපුම්. ගැළපීමක් කරනවා. ඒ කියන්නේ ගැළපනවා කියන එකේ අදහස ඒකයි. ගිණුම් කාල පරිච්ඡේදයට අදාළ ලෙස ඒ වියදම් වෙන්න පුළුවන්, ආදායම් වෙන්න පුළුවන්, වත්කම් ගැළපීමක් කළ යුතු වෙනවා. මේවා අපි ගැළපුම් සටහන කියලා කියනවා. ත්‍රික යනුව ඒ වර්ෂයට අදාළ ලෙස ඒ එසේ ගැළපිය යුතු ඒවා අපි එකක් තමයි අනාගතයේදී ගෙවිය යුතු වියදමක් තියෙනවා නම් ඒකට අපි කියනවා උපචිත වියදම්. ව්‍යාපාරයේ විසින් ගිණුම් වර්ෂයට අදාළව ගෙවිය යුතුයි. එහෙත් මේ වෙනතුරු ගෙවලා නැත්තම් ඒවා උපචිත වියදම්, ගෙවිය යුතු වියදමක්, ඉතර ගෙවිය යුතු වියදමක් කියන වගකීමක් ලෙස සැලකිය යුතුයි. ඒ වගේම තමයි ගිණුම් වර්ෂයට ලැබිය යුතු ආදායම. නමුත් ඒ වර්ෂය තුල ලැබිලා නැත්තම් ඒක ලැබිය යුතු ආදායමක්, ඒක ජංගම වත්කමක් හැටියට සැලකලා පියතුලත් කරන්නට ඕනේ. ඊට පස්සේ බොල් ණය. බොල් ණය කියලා කියන්නේ ව්‍යාපාරයක ණය ගැතියන්ගේ. ඒ ණයට බහණ්ඩ විකුණුවායින් පස්සේ ව්‍යාපාරයක ණය ගැතියන් බිහි වෙනවා. ඉතින් මේ ණය ගැතියෝ කුමන හෝ හේතුවක් නිසා ණය ගැතිය මිය යාම, බුන්වත් වීම, ඒ කියන්නේ නැත්තම් උසාවි නියෝගයක් මත මේ කුමන හේතුවක් නිසා හෝ ඒ මුදල අපිට ලැබිය යුතු ඒ මුදල නොලැබෙනවා කියලා ව්‍යාපාරයේ ස්ථිර වශයෙන් තීරණය කරනවා නම් ඒක තවදුරටත් පවත්වාගෙන යෑම යෝග්‍ය නොවන නිසා ඒක අපි පොත්පත් වලින් ඉවත් කරනවා. ඒක බොල් ණයක් වශයෙන් ඉවත් කරනවා. ඊට පස්සේ වැදගත් ගැළපීමක් තමයි ෂේවීම්. කියන්නේ ව්‍යාපාරයේ භාවිතා කරන ජංගම නොවන වත්කම්. ජංගම නොවන වත්කම් භාවිතයත් එක්කම යම් යම් ආකාරයෙන් ගෙවීමට, නැෂ්‍ය වීමට, කල්ලිකුත් වීමට බලපෑමක් ඇති කරනවා. මෙන්න මේවා යම්කිසි ගැළපීමක් කළ යුතුයි. ඒ භාවිතය නිසානේ මේක වෙන්නේ. ඒ නිසා ඒ වත්කම් වල ගෙවී යාම, වටිනාකම අඩු වීම, මේවා අපි හඳුන්වන්නේ ෂේවීම් කියලා. ෂේවීම්. ඉතින් මෙන්න මේ ගැළපීම් ටික ඇතුළත් කරලා තමයි මේ මූල්‍ය ප්‍රකාශන විභාගවලදී ඔබෙන් අපේක්ෂා කරන්නේ. අපි මේ කෙටි කාලයක් තුළ අපි උත්සාහ කරමු උපචිත වියදමක් නම්, උපචිත වියදමක් නම් ඒක ගණනය කරලා කොහොමද ගිනුම් ගත කරන්නේ? උපචිත වියදමක් නම් දරුවනේ අනිවාර්යයෙන්ම ඒ අදාළ වියදමේ අගය වැඩි විය යුතුයි. අදාළ වියදමේ වටිනාකම වැඩි විය යුතුයි. එහෙමනම් අදාළ වියදම් ගිනුමට ඒ වටිනාකම, ඒ ගලපන ප්‍රමාණය හරවිය යුතුයි. එහෙනම් අදාළ වියදම් ගිනුම හර, උපචිත වියදම් ගිනුම බැර. උපචිත වියදමක් කියලා කියන වගකීමක්. එහෙනම් ඒක බැර, වගකීම් බැරනේ. ඒ නිසා වගකීම බැර වශයෙන් සැලකන්නට ඕනේ. එහෙනම් අදාළ වියදම් ගිනුමට වටිනාකම හර කරනවා, උපචිත වියදම් ගිනුමට බැර කරනවා. ඒතර මේ උපචිත වියදම මූලිකත්ව ප්‍රකාශනයේ ජංගම වගකීම යටතේ ඇතුළත් කළ යුතුයි. ඉතින් අර ශේෂ පිරික්සුමේ දෙන වටිනාකම, අපි හිතමු රක්ෂණ වියදම රුපියල් 1000ක් කියලා දීලා තියෙනවා, උපචිත රක්ෂණ වියදම 500යි. එහෙනම් ඔබ රුපියල් 1500ක් ඇටියට ඒක ලාභාලාභ ප්‍රකාශනයේ ඇතුළත් කරන්නට ඕනේ. ඒ වගේම අර රුපියල් 500 ගෙවීමට තියෙන ඉතිරි ප්‍රමාණය මූලිකත්ව ප්‍රකාශනයේ වගකීමක් ලෙස ඇතුළත් කරන්නට ඕනේ. එතකොට මේ නිදසුන් සහ අභ්‍යාස දීලා තිනවා, ඒවා නිවැරදි ලෙස ගිනුම්ගත කරමින් ඒක අභ්‍යාස යෙදීම තුළින් තමයි මේක ඔබට අද්දීනේ වඩාත් අද්දීන කරන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒක ලාභාලාභ ප්‍රකාශනය කොහොමද ඇතුළත් කරන්නේ, මූලිකත්ව ප්‍රකාශනය කොහොමද ඇතුළත් කරන්නේ කියන එක ඒ සම්බන්ධයෙන් අභ්‍යාස ගොඩක් දීලා තිනවා. දැන්ක බලන්න එකක් තියෙනවා, මුදලින් ගෙව ඇති වියදම කොච්චරද, උපචිත වියදම කොච්චරද. එහෙනම් ගැලපුවයින් පස්සේ ගිනුම් කාල පරිච්ඡේ අදාළ වියදම කොච්චරද. එහෙනම් හරකල යුතු ගිනුම මොකක්ද, බැරකල යුතු ගිනුම මොකක්ද. ඊට පස්සේ ලාභෝ අලාභ ප්‍රකාශනයේ ඇතුළත් කරන වටිනාකම කොච්චරද, මූලිකත්ව ප්‍රකාශනයේ ඇතුළත් කරන වටිනාකම කොච්චරද. ඒකට ඒ අවබෝධය ලබා ගැනීම සඳහා අභ්‍යාසවල නියලීමෙන් පමණයි එක්කල හැකි වෙන්නේ. ඊට පස්සේ ලැබිය යුතු ආදායම, ගිණුම් කාල පරිච්ඡේදයට ව්‍යාපාරයට ලැබිය යුතුයි. එහෙත් මේ වෙනතුරු ලැබිලා නැත්තම් ඒකට එහෙනම් ඒක වත්කමක් කියලා හඳුනා ගන්නට ඕනේ. ඒ නිසා ලැබිය යුතු ආදායම් ගිණුමකට ඒ වටිනාකම හර කරලා අදාළ ආදායම් ගිණුම බැර කරන්න. ඒකට ආදායම් ගිණුමක ශේෂය බැරෙනින් ඒ අනුව ඒ ආදායමේ වටිනාකම, ඒ කියන්නේ බැරපැත්තේ ශේෂය වැඩි වෙන්නට උනන. ලැබිය යුතු ආදායම් ගිණුම හර කරලා ඒ අදාළ ආදායම් ගිණුම බැර කරනවා. කඩුකුලි ආදායමක් වෙන්න පුළුවන්, පොලි ආදායමක් වෙන්න පුළුවන්. මේ මොකක් හෝ ඒ ගිණුම බැරි විය යුතු කියලා කියන්නේ ඒකේ වටිනාකම වැඩි වෙනවා. ඒකට නැවත කියන මොකක්ද, ලැබිය යුතු ආදායම් ගිණුමකට හර කරලා ඒ අදාළ ආදායම් ගිණුම බැර කරනවා. ඒ අනුව එතකොට ඒක ඒ ලැබිය යුතු ආදායම් ගිණුමේ ශේෂය අපි මාරු කරනවා ජංගම වත්කම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වත්කම් හැටියට ඇතුළත් කරන්නට ඕන. එකතර කාල විදිහට මෙනවින් ඔබ අවබෝධ කරගෙන ඒක කරන්න ගන්න. ඊට පස්සේ බොල් ණය, කියන ව්‍යාපාරයක් විසින් වෙළඳ බහණ්ඩ ණයට විකිණීම නිසා තමයි ණය ගැතිව ඇති වෙන්නේ. ඒතර විවිධ හේතුවක් මත, විවිධ හේතුන් මත ණය ගැතියා මිය යෑම, බොන්වත් වීම, රටින් පලා යෑම, මේ කුමන හේතුවක් නිසා හෝ ඒ ණය අපිට නොලැබෙනවා කියලා නිශ්චිතව අපි තීරණය කරනවා නම් ඒක බොල් ණයක් හැටියට අපි කපා හරිනවා. අදාළ දිතු සටහන තමයි බොල් ණය ගිනුම හර, කියන්නේ වියදමක් පාඩුවක් සේ සලකා ඒක බොල් ණය ගිනුමකට හර කරලා ණය ගැති ගිනුම බැර කර. ණය ගැති ගිනුමේ තියෙන ශේෂය හරණි. ඒකට එනම් ණය ගැති ගිනුමේ ශේෂය අඩු වෙනවා කියලා කියන්නේ ණය ගැති ගිනුම බැර වෙනවා. බොල් ණය ගිනුමකට හර කරලා ණය ගැති ගිනුමකට බැර කරනවා. ඉතින් අදාළ ඒක පොදු ජීවනලේ සටහනක් තියන්නට ඕනේ. දැන් නිදසුනක් මෙහෙම දීලා තියෙනවානේ. කිච්චිරිගේ ව්‍යාපාරයේ 2608 එක දින සිට රුපියල් 8500ක බහණ්ඩ සමීරට ණයට විකුණා තිබිනි. සමීර හදිසියේ මියම් මත ඔහුගෙන් ලැබීමට ඇති ණය මුදල 12.31 දෙනන පොත්වලින් කපා හැරීමට තීරණය කරන ලදී. රුපියල් 8500ක ණය ගැතියේ කුණු සමීර මියම් නිසා කොහොමද අපි ඒක බොල් ණය හැටියට ගිනුම් වල ඇතුළත් කරන්නේ? බොල් ණය ගිනුමකට හර කරලා සමීර නැමැති ණය ගැතියාගේ ගිනුම බැර කරනවා. ඉතර බොල් ණය ගිනුමේ හර පැත්තේ දානවා සමීරගේ ගිනුම කියලා රුපියල් 8500ක්. සමීරගේ ගිනුමේ කියන්නේ ණය ගැතියාගේ ගිනුමේ හර පැත්තේ තිබුණනේ 8500ක්වත් කමක් හැටියට. දැන් ඒක බොල් ණය හැටියට 8500ක් බැර කරනවා. ඒකට හර පැත්තේ 8500යි පෙර පැත්තේ 8500යි ගියාම ඒ සමීරයේ ගිනුම අපි පොත්වලින් ඉවත් කරනවා. කවදොරටත් ඒ ගිනුමේ ශේෂය පවත්වාගෙන යන්නේ නැහැ. ඊළඟට මේ වැදගත්ම ගැලපුම් සටහන තමයි මේ ෂේවීම්. එන්නේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන භාවිතා කරන ජංගම නොවන වත්කම්. ඒවා දිගු කාලීන අපි ප්‍රයෝජනයක් ගන්න ගොඩනැගිලි යන්ත්‍රෝපකරණ කාර්යාල උපකරණ මෝටර රථ මේ වාගේ ජංගම නොවන වත්කම් භාවිතයත් සමගම දිරාපත් වීම බැරිම භෞතික සාධක යල්පැනීම මෙවැනි කාරණා නිසා මේවායි වටිනාකම අඩු වෙනවා. ඒ අනුව ඒෂේ වීමක් දැන් නව සිලබස් එකට අනුව ඉතාම පහසු කරලා තියෙන්නේ සරල මාර්ග ක්‍රමයේ විතරයි භාවිතා කරන්නේ. ඊට කලින් නම් හීනවන ශේෂ ක්‍රමයක් කියලා භාවිතා කරා. ඒ නිසා දැන් ඒ පිරිවැය ඒ සැලකිල්ලටගෙන ඒ වගේම වත්කම භාවිතා කරන ජීව කාලය පදනම් කරගෙන තව එකක් අපි ගන්නවා. ඒ ජීව කාලයේ අවසානයේදී සුන්බුන්නගයක් තියෙනවනම් ඒක සැලකිල්ලට ගත යුතු වෙනවා. එතකොට වාර්ෂිකව ඒ ශේකර ප්‍රමාණය කොහොමද අපි ගණනය කරන්නේ? ඒ වත්කමේ පිරිවැයෙන් සුන්බුන්නගේ අඩු කරන්න. වත්කමේ පිරිවැයෙන් මුළු පිරිවැයෙන් සුන්බුන්නගේ අඩු කරලා ඒක ඵලදායි ජීව කාලයෙන් බෙදෙනවා. එතකොට නම් වසරකට ඔබ ශේකල යුතු ප්‍රමාණය. වසරකට ශේකල යුතු ප්‍රමාණය. කොහොමද නැවත කියන වාර්ෂික ෂේ ප්‍රමාණය ගණනය කරන්නේ? ඒ වත්කමේ පිරිවැයෙන් සුන්බුන් වල වටිනාකම අඩු කරලා ඒන අගය ඵලදායි ජීව කාලේ එන අපි ඇස්තමේන්තු කරන ලද ජීව කාලෙන් බෙදීමෙන් පුළුවන් ඒ වාර්ෂික ෂේ ගණනය කරන්න. ඒ වාර්ෂික ෂේ ප්‍රමාණය කොහොමද ගිනුම් ගත කරන්නේ? අදාළ ෂේ ගිනුමකට හර කරලා ෂේ වෙන් කිරීමේ ගිනුමකට බැර කරනවා. ෂේ වෙන් කිරීමේ ගිනුම. එන්නේ එතකොට මේකෙන් අවසාන වශයෙන් අපේක්ෂා කරන්නේ මොකක්ද? අපි වාර්ෂිකව ෂේ වශයෙන් වෙන් කරපු ප්‍රමාණය ඒ කාල පරිච්ඡේදයේ අවසානයේදී ඒ අලුත් යන්ත්‍රයක් යන්නේ ගැනීම සඳහා කියන්නේ මුදල් වෙන් කර තිබීමක් එකතුවක් වගේ තමයි මෙතනින් බලාපොරොත්තු වෙන්නේ. කියන්නේ ඒ වාර්ෂිකව ලාභෙන් වෙන් කරලා තියෙන ව්‍යාපාරයේ දුර දක්නා ස්වභාවයකින් කටයුතු කිරීමක් තමයි මේ ෂේ වෙන් කිරීමෙන් සිද්ධ වෙන්නේ. ඒ වගේ යන්ත්‍රය හෝ ඒ වත්කම විකුණනවා නම් අපිට එදාට බලා ගන්න පුළුවන් කොච්චර ෂේ වෙන් කළා තියෙනවද, එහෙනම් කොපමණ අගයකටද අපි මේක විකිණිය යුත්තේ කියන එක. එතකොට යන්ත්‍ර ෂේ ගිනුමට හර කරලා ඒ ප්‍රමාණය යන්ත්‍ර ෂේ වෙන් කිරීමේ ගිනුමකට බැර කරනවා. එතකොට යන්ත්‍ර ෂේ වෙන් කිරීමේ ගිනුමේ වසරින් වසර ඉස්සරහට පවත්වාගෙන යන්නට ඕනේ ඒ ගිනුම. එතකොට අර යන්ත්‍ර ෂේ ගිනුම අදාළ කාල පරිච්ඡේදයේදී ලාභාලාභ ප්‍රකාශනය අපි පිළියෙල කරනකොට වියදමක් සේ සලකා ඒක එම් වර්ෂයේ ලාභෙන් ඉවත් කරනවා. ලාභෙන් ඉවත් කරනවා. ඉතින් දරුවනේ මෙන්න මේ ආකාරයෙන් තමයි මේ ගැලපුම් සහිතව මූලික තත්ත්ව ප්‍රකාශනයක් පිළිගල කරන්නේ. ඒකට ඔබ තවදුරටත් මේක මේ අභ්‍යාස වල නියැලෙමින් ඊට පස්සේ දැන් බලන්න ඒ මූලික තත්ත්ව ප්‍රකාශනයේ ආකෘති කොටසක් දීලා තියෙනවා. මේ වත්කම් ඇතුළත් කිරීම ජංගම නොවන වත්කම් ඇතුළත් කිරීමේදී ශීර්ෂ තුනක් යටතේ පිරිවැය සමුචිතශය ධාරණාවේ මේ පිරිවැය ඒ ජංගම නොවන වත්කමේ මුළු වියදම පිරිවැය මේ සමුචිතශය කියලා කියන්නේ මේ වන විට මේ වත්කම කොපමණ ප්‍රමාණයක් ශය කරලා තියෙනවද සමුචිතශය එක වර්ෂයේ විතරනේ පෙර වර්ෂවල ශය කරලා තියෙන ප්‍රමාණය මේ වර්ෂයේ ශය කරන ප්‍රමාණය ඔක්කොම තමයි සමුචිත ශය. ඒතර පිරිවැයෙන් ඒ සමුචිත ශය ප්‍රමාණය අඩු කරායින් පස්සේ එනාගේ තමයි ධාරණාගේ නැත්තම් පොත්වලගේ කියලා කියන්නේ. ඒතර එන්නේ ඒ යගේ ඒ ධාරණාගේ සත්‍යයගේ තමයි අපි ගිනුම් ප්‍රකාශන වල ඉදිරිපත් කරන්නේ. ඒතර වත්කම් විශාල වටිනාකමක් තියෙනවා. සමුචිත වැඩි කියලා කියන්නේ ඒක භාවිතා කරපු කාලේ වැඩි එනම් වටිනාකම අඩු වෙලා ධාරණාගේ අඩු වෙලා මෙන්න මේ විදිහට ගත්තයින් පස්සේ ඒ සියලුම ගැලපීම් කිරීමෙන් පසුව ගැලපුම් සහිත මූල්‍ය ප්‍රකාශනයක් සකස් කරනවා. ඒතර විභාගවලදී මේ ගැලපුම් සහිතව තමයි ඔබට ඉදිරිපත් කරන්නේ. ඒ අනුව අභ්‍යාස කීපයක්ම නිදසුන් කීපයක්ම දීලා තිනවා. ඉතින් මේක වැඩි වැඩියෙන් ඔබ මේ අභ්‍යාස වල නියැලෙමින් අපි මතක් කරපු විදිහට නිවැරදි අවබෝධයකින් යුතුව විභාගයට මූණ දෙන්නට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එතකට පිට දවසේ ලැබිලා තියෙන කාලය එපමණයි. නිසා නැවත අපි හමුවන අපේක්ෂාවෙන් ඔබෙන් සමු ගන්නවා. මේ දරුවන් සියලු දෙනාටම මේ විෂයට ඉහළ සාමාර්ථයක් ලබා ගැනීමට හැකියාව ලැබේවා කියලා අපි ඉතිසිදී ප්‍රාර්ථනා කරනවා. ඔබ හැම දිනාටම බොහොමත්ම ස්තුතියි.
එතන ආදරණීය දුවේ පුතේ අද දවසේ පාඩම පිළිබඳව ඔබට කියලා දුන්නේ බදුළු මධ්‍යම විද්‍යාලයේ SJM ධනපාල ගුරුපියාණන්.